සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවදී සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි, අපි දැන් මෙතෙක් වෙලාවක් කතා කළ ධර්ම මාතෘකාව තුළ කිසියම් සංදිස්ථානයකට ආවා. දැන් කලකිරීම පිණිස බලමින් බහුල කොට වාසය කළ යුතුයි කියලා ඉගෙන ගත්තා. දැන් අපිට ඕන ඒක කරන්නේ කොහොමද, මොකටද, මොකද්ද ඒකෙන් වෙන්නේ කියන කාරණා ටික දැනගන්න වගේම ඒ කලකිරීම පිණිස කලකිරීම බහුල කොට නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය ආර්ය කලකිරීම ආර්ය නිර්වේදය බහුල කොට වාසය කරනවා කියන වැඩ පිළිවෙල මොකක්ද, එහි දැක්ම දර්ශනය මොකක්ද කියන එකයි අපිට කතා කරගන්න උනේ. අපි දන්නවා පින්වතුනි, අපිට යමක් මෙනෙහි කරන්න පුළුවන්. දුකයි කියලා හරි, අනිත්‍යයි කියලා හරි, අනාත්මයි කියලා හරි, අසුභයි කියලා හරි මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරනවා කියන්නේ හිතනවා කියන එකනේ. මනසිකාරය එක අයිති සම්මා සංකප්පේට. සම්මා දිට්ඨිය මොකක්ද? යමක් හිතනවා මෙනෙහි කරනවා කියන එක අයිති වෙන්නේ සම්මා සංකප්පයට. සම්මා සංකප්පේ පවත්වන්න ඕන සම්මා දිට්ඨිය පෙරට කොටගෙන. දැන් අපට සම්මා සංකප්පේ පවත්වන්න පුළුවන් සම්මා දිට්ඨියෙන් තොරව. අද අපි හුඟක් වෙලාවට කුසල මානසිකාරයන් කරනවා. හැබැයි ඒ සඳහා ඉදිරියෙන් තියෙන්න ඕන සම්මාදිට්ඨි පුරේ ජවං. ඉදිරියෙන් යන්න ඕන සම්මාදිට්ඨිය නොයන්නේ නම්, ඒ සඳහා දැක්ම ඇත්තේ නැත්නම්, ඒ මානසිකාරය අර කියපු දුකෙන් සියලු දුකෙන් මිදෙනවා කියන උත්තරය පිළිතුර ලැබලා දෙන්නේ නැහැ. දැන් අපිට රූපය අනිත්‍යයි අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා, අසුභයි කියලා අවදි වෙච්ච මොහොතේ පටන් නිନ୍ଦ දක්වාම කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන්. කිසි අමාරුවක් නැහැ මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි අපිට මේ මානසිකාර්යය තුළ පරිමුච්ඡති දුක්ඛස්මා, පරිමුච්ඡති වේදනාය, පරිමුච්ඡති සංඥාය, පරිමුච්ඡති සංඛාරේ, පරිමුච්ඡති විඥානම්හා කියන තැනින් මිදෙන්න පුළුවන්ද කියන කාරණාවයි වැදගත් වෙන්නේ. එනිසා මානසිකාර්යය මෙනෙහි කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපි මෙහෙම මෙනෙහි කරන්නේ කුමක් පදනම් කරගෙනද, කුමක් අරමුණු කරගෙනද, කුමක් උදෙසාද කියලා දැන සිටින්න ඕන. දැන් අපි සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා මෙනෙහි කරනවා. දැන් මේ මෙනෙහි කළාට ඒක නරකක් නෑ. ඒ වචන මාත්‍රේ පවා සිතුවිලි මාත්‍රේ පවා වටිනවා. හැබැයි මෛත්‍රිය වඩන්නේ ද්වේෂසිත. ද්වේෂය ඉවත් කරගන්න නම් ඒ වචන මාත්‍රය පමණකින් ඒ කාර්යය ඉටු වෙන්නේ නැහැ. එතකොට අපි දැනගෙන ඉන්න ඕන අකුසලය. අකුසලය හඳුනගෙන ඊට හේතු අකුසල මූලය දුරු කරන වැඩපිළිවෙල වෙන්න ඕන, අනුගමනය වෙන්න ඕන. එහෙම නැති වුණොත් අපි හැමදාම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වඩනවා වෙන්න පුළුවන්. ඒත් අපි තුල මෙත් ගුණය වැඩිලද කියන එක ප්‍රශ්නයක් වෙනවා. එනිසා අපි යමක් මෙනෙහි කරනවා කියන කාරණාව තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ විදිහට හිත ඉන්න. මේ විදිහට මෙනෙහි කර කර ඉන්න කියලා මහා පිරිසක් පුහුණු කරන්න හරි ලේසි. ඕනම බුද්ධි මට්ටමක ඕනම වයස් ප්‍රමාණයක කෙනෙකුව සමූහයක් වුණත් හික්මවන්න මෙහෙවන්න ලේසි. හැමෝටම එක මානසිකාරයක්. එකම විදිහක් මෙනෙහි කරන්න නියම කරනවා. ප්‍රසන්න දැකුමක් දර්ශනයක් ප්‍රසන්න පෙනුමක් තියේවි. නමුත් ඉදිරියට යන මාවත නෑ එතන. එනිසා අපිට කෙනෙකුට මෙනෙහි කළ යුත්තේ කියලා දෙන්න පුළුවන්. මේ විදිහට මෙහෙම හිතන්න කියලා. එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සියලු දුකෙන් මිදීම කියන උත්තරය ලබන්න. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. රූපං භික්ඛවේ අනිච්ඡං, වේදනා අනිච්ඡං, සංඥා අනිච්ඡං, සංඛාරා අනිච්ඡං, විඥානං අනිච්ඡං. යදනිච්ඡං තන් දුක්ඛං, යම් දුක්ඛං තදනත්තා. යදනත්තා නේතං මම නේසෝ හමස්මින මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කියලා කියන්නේ ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සම්‍යක් නුවණින් දකින්න ඕන. සම්‍යක් නුවණින් උයි දකින්න ඕන. නුවණ නොයේදී, සම්මා දිට්ඨිය නොයේදී සම්මා සංකප්පයේ විතරක්ම නම් භාවිතා වෙන්නේ ඒක සම්මා පඤ්ඤාය දට්ඨබ්බං කියන තැන යෙදිලා නැහැ. නුවණින් දකිනවා කියන තැන යෙදිලා නැහැ. එහෙනම් අපිට මේ වැඩපිළිවෙල පිළිබඳව තවදුරටත් සිතන්න විමසන්ත වෙනවා. දැන් අපි දන්නවා අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි නම් කොට ඇති කිසියම් වස්තුවක් අවයව කීපයක එකතුවෙන් හටගත්ත නිර්මාණයක්. ඕනම වස්තුවක් අපි ගත්තොත් අවයව කීපයක එකතුවෙන් හටගත්ත වස්තුවක්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපිට හමු වෙන දෙයක් කුඩය. කුඩය කියලා අපි කතා කරන ආමන්ත්‍රණය කරන හඳුනගන්න යම් වස්තුවක් වේ නම් අපට එබඳු නිර්මාණයක් බිහි වෙන්න කුඩ මිටක් නන කුඩ නන කුඩ රෙදි ආදී කාරණා කීපයක් යෙදිලයි කුඩයක් හම් වෙන්නේ. දැන් අපිට කුඩයක් හමු වෙනවා මිසක් නන හමු වෙන්නේ, රෙදි හමු වෙන්නේ, මිටි හමු වෙන්නේ. අපට හම්බෙන්නේ කුඩයක්. අපි කරුණු පරීක්ෂා කරලා බැලුවොත් කුඩයක් කියන තැන තියෙන්නේ මිටක් නනක් රෙදි. කුඩ රෙද්දක් තියෙනවා, නන තියෙනවා, මිටි තියෙනවා. අපට තියෙන යථාර්ථය පෙනුනේ නැහැ. අපි කුඩය කුඩයක් දැකේ, කුඩයක් හම වුනේ. දැන් බලන්න අපි කුඩ මිට අනිත්‍යයි, කුඩ නනත් අනිත්‍යයි, කුඩ රෙද්දත් අනිත්‍යයි. මේ විදිහෙන් කෙනෙකුට පුළුවන් මේ සියල්ල අනිත්‍යයි කියලා මෙනෙහි කොට බලන්න. දැන් අපි එහෙම මෙනෙහි කොට නැවත නැවත බැලුවත් දැන් බලන්න අපිට තණ්හාව උපන්න නම් අපිට කැමැත්ත උපන්න නම් උපන්නේ කුඩ මිටටවත් නනවලටවත් රෙද්දටවත් නෙමෙයි, කුඩේට. කුඩයක් කියන තැනෙනුයි අපිට කැමැත්ත උපන්නේ. කැමැත්ත උපන්නේ එතන නම් කුඩ මිටේ අනිත්‍ය බැලුවාට, නන අනිත්‍යයි කියලා බැලුවාට, රෙද්ද අනිත්‍යයි කියලා බැලුවාට දුරු කළ යුතු තැන දුරු වෙන්නේ නැහැ. මෙනෙහි කළාට මදි නොවන යෙදෙන්න ඕන කියලා කියන්නේ මේකයි. දැන් අපිට යමක් දකිනවා කියනකොට ඇහැ පිළිබඳව, රූපය පිළිබඳව, විඥානය පිළිබඳව, ස්පර්ශය පිළිබඳව, වේදනා සංඥා සංඛාර පිළිබඳව කිසි විටක හමු වෙන්නේ නැහැ. අපිට හමු වෙන්නේ ගහක් කොළක් වැලක් මලක් ගලක් ස්ත්‍රියක් පුරුෂයෙක් මෙන්න මේ බඳු ස්වභාවයකින් අපට ලෝකේ හම්බ වෙලා තියෙන්නේ. ලෝකයට ඇලුම් කරලා තියෙන්නේත් ලෝකයට ගැටිලා තියෙන්නේත් මේ ටිකත් එක්ක. දැන් අපි ඒ වෙන වෙනම අවයවවල අනිත්‍ය බව බලනවා නම් බලන්න ඕන කොතැන කැමැත්ත දුරු කර ගන්නද කියන අවබෝධයේ මත අන්න ඒ නුවණ නොයදුනොත් අර උත්තර පිළිතුරු ලබන්න බෑ. ඒ අපට හමු වෙන හසු වෙන තැන අප ටිකක් තේරුම් ගන්න ඕන. ඇසත් රූපයත් චක්ක විඥානයත් ස්පර්ශයත් වේදනා සංඥා රූප සංචේතන. දකින්නවා කියන තැන මේ කරුණු ටික යෙදිලා තියෙනවා. දකින්නවා කියන තැන මේ කරුණු ටික යෙදිලා තියෙනවා. හැබැයි අපිට ඒ කියන කතා එකක්වත් විශේෂ නැහැ. අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැන් පිළිබඳව සැලකිලිමත් වුණත් එහෙමමයි. නමුත් ඒ බඳු ධර්මතාවයක් හමු වෙන්නේ නැහැ අර ටික නොයේදී. ඒ අංග ටික ඒ හේතු ටික ඒ විදිහින්ම පෙළගැස්මට ආවට පස්සේ ඒ පිළිබඳව දකිනවා කියන අහනවා කියන තැනට අපි වැටෙන්නේ. මෙන්න මෙතන තියෙනවා අපිට ටිකක් ගැඹුරෙන් විමසීමකට ලක් කළ යුතු තැනක්. අපි දහම් න්‍යායක් ඉගෙනගෙන තියෙනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං තිනං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. තැනට එනකොට අනුපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා. ඒ සියලු පිළිවෙල යෙදිලයි දකින්නව අහනවා කියන තැනින් අපි බැඳෙන්නේ. අපි යමක් බෙදලා විමසලා බලනවා නම් ඒ බෙදීම විමසීම කරන්න ඕන ඒ කියන දැනුම පෙරටු කොටගෙන. ඒ දැනුම ඇතුව බෙදීම කරනවා නම් වෙන්කිරීම කරනවා නම් ඒක සාර්ථකයි. ඒ දැනීම ඒ දැකීම පෙරට නොවුනොත් ඒ බෙදීමෙන් පළක් නැහැ. හිස් කියනවා නෙමෙයි අවචතාවය වෙන්නේ නෑ. ඒක කොහොමද අපි තේරුම් ගන්න විමසන්නේ? අපි පෙර පින්වතුන්ට දුන්නු පුංචි පුංචි නිදර්ශන උපමා තියෙනවා. අපි පෙන්වලා තියෙනවා මැටි ගුලියක ස්වභාවය. මැටි ගුලියක් වටින්නේ නැහැ. ඉල්ලුමක් නැහැ. ඒ මැටි ගුලියෙම යම් නිර්මාණයක් කළාම අපිට දැන් මිලදී ගන්න වස්තුවක් බවට පත් වෙනවා. සමහර ලාවට වැඳුම් බිඳුම් කරන වස්තුවක් බවට පත් වෙන්න පුළුවන්. දැන් බලන්න මොකද්ද වෙනස කියලා. අපි බොහෝ කාලයක් ඒ පිළිබඳව කතා කළා. නැවත වතාවක් ටිකක් හිතලා බලන්න. මැටි ගුලියෙන් ඉල්ලුමක් නැහැ. ලන්සුවක් නැහැ. ඒ මැටි ගුලිය ආකෘතිය හැඩය වෙනස් කොට පෙනෙනකොට අපට වළඳක් ඇතිලියක් හාවෙක් මුවෙක් ගෝණෙක් පේනවනේ. හාවෙක් මුවෙක් ගෝණෙක් පේනකොට ඒකට වටිනාකමක් තියෙනවා. දැන් බලන්න හාවේ ගොනෙක් මුවේ කියලා පෙනුන තැන පෙර තිබූ පස්තික මැටි ටික හිමම තියෙනවා. පස්තිකේ කිසි වටිනාකමක් නැහැ. ඒකේ පාකියපේක. දැන් අපට වටිනාකමක් හැදුනේ කොතනද? දැන් අපට වටිනාකමක් හැදිලා තියෙනවා. හාවෙක් මුවෙක් ගෝණෙක් පෙන නිසා. තියෙන්නේ තන මැටි ටික. දැන් බලන්න මෙන්න මෙතන නිදර්ශනය කරගෙන මෙන්න මේ ටික විමර්ශනය කරගන්න නැතුව ඒ මැටි වලින් හදන කලේ හරි මුට්ටිය හරි හාව හරි කුමක් හෝ අනිත්‍ය බවට දුක් බවට අනාත්ම බවට බැලුවට ඒකේ එපමණ සාර්ථක ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඇයි ලබන්න බැරි? එතන ධර්මතාවයේ තේරුම් අරගෙන නැහැ. මැටි තියෙන තැන ඉල්ලුමක් තිබුණේ නැහැ. මැටි ගුලිය වෙනත් ආකෘතියකට නිර්මාණය වෙච්ච ගමන් ඒකට ඉල්ලුමක් තිබුණා. වටිනාකමක් ලන්සුවක් එතන. දැන් බලන්න අලුතෙන් ඉල්ලුමක් යෙදුනේ මැටිවලටද? මැටිවලට නෙමෙයි, මැටිවලට ඉල්ලුමක් නෑ. නමුත් අපි මිලදී ගන්නේ මැටි. මැටි කියන අදහස නෙමෙයි තියෙන්නේ හාවෙක් කියන අදහස. හාවෙක් සල්ලි වලට ගන්නෙ. දැන් බලන්න හාවෙක් කියන තැන මැටි පමණක්ම යැති. මිලදී ගත්ත දේ අපි කඩලා බිඳලා කුඩු කරලා බැලුවොත් මැටි හැර වෙන කිසිවක් හමු වෙන්නේ නැහැ. එහෙත් අප කුමක්ද තණ්හාවෙන් සතුටෙන් මිලදී ගන්න හැදුවේ? ස්වභාවික. දැන් බලන්න අපි මැටි වලටද තණ්හා කළේ, හාවටද තණ්හා කළේ? දැන් බලන්න මැටි කියන්නේ මොකක්ද, හාව කියන්නේ මොකක්ද? මෙන්න මේ ටික හොඳට තේරුම් ගත්තොත් අපිට ලොකු නුවණක් ලබන්න පුළුවන්. දැන් බලන්න හොඳටම මේක නැවත නැවත බලන්න මේ 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 නිදර්ශනේ. මැටි ගුලියක් පෙන්වුවාම කිසි කෙනෙක් ඉල්ලෙන්නේ නැහැ, කිසි වටිනාකමක් නැහැ. දැන් මේ මැටි ගුලියම අලුත් හැඩයකින් අලුත් නිර්මාණයකින් එළි දකිනකොට අපි ඒකට ඉල්ලුමක් තියෙනවා, මිලදී ගන්න කැමති. දැන් බලන්න හොඳට විමර්ශනය කරලා මේ ටික මොකක්ද? හාවික් මිලදී ගන්නෙ. හාව කියන තැන ඒ වටිනාකම ගොඩනැගුණේ කුමකටද? මෙටි හැර මොකද්ද එතන යෙදුන වටිනා දේ? මොනව හරි දෙයක් යෙදුනද වටිනාකමක්? භෞතික වස්තුවක් හැටියට කල්පනා කරලා බලනකොට ධාතුවෙන් තොර වෙලා නැහැ. ධාතුවමයි තිබිලා තියෙන සතර මහා ධාතු. එහෙනම් ලෝකෙ මොකද්ද මිලදී ගන්න යන්නේ? ඔන්න ඔතන දැනගෙන තමයි අපි එහේ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි කියලා සැබවින් කියනවා නම් කියන්න ඕන. ඉදිරියෙන් යන්න ඕන නුවණ සම්මාදිට්ඨිය එතන තියෙන්නේ. මෙන්න මෙතන තමයි මා මතක් කළේ අපට ගයක් හම්බ වෙනවා, ළමයෙක් හම්බ වෙනවා, වැලක් හම්බ වෙනවා, මලක් හම්බ වෙනවා, ගලක් හම්බ වෙනවා, ගයක් හම්බ වෙනවා, මේ ආදිදේ ලැබෙනවා. ඒක තමයි ලැබෙන දේ. ඒක ලැබෙනකොට අපිට පෙර තිබුණු ස්වභාවයේ යථා ස්වභාවය පේන්නේ නැහැ. හාවෙක්ව දකින්නවා මිසක් මැටි දකින්නේ නැහැ. මුවෙක්ව දකින්නවා මැටි දකින්නේ නැහැ. ඇටෙක්ව දකින්නවා මැටි දකින්නේ නැහැ. ඇතිලියක් නැඹිලියක් දකින්නවා මැටි දකින්නේ නැහැ. එතකොට දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි මැටි වලට කැමති නෑ, අලියට කැමති. මැටි වලට කැමති නෑ, මුවාට කැමති. මැටි වලට කැමති නෑ, ඇතිලියට කැමති. මේකනේ අපි ඇත්ත. දැන් අපට ඇල්ම කැමැත්ත මැටි වලට නෙවෙයි. මැටි වලට නෙමෙයි. එහෙනම් දැන් අපි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුම බව බලන්නේ කොමකද? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බලන්නේ කොමකද? අපි මැටිවල අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බැලුවට පළක් වෙන්නේ නැහැ. ඒක අපි දන්නවා නොවැටිනා දෙයක් කියලා. එහෙනම් නොවටිනා දෙයක් ඇති තැන වටිනාකමක් ගොඩනැගෙන්නේ කොහොමද කියන විමසීම තියෙනවා. දැන් සත්වයක් පුද්ගලයක් ආත්මයක් කෙනෙක් දෙයක් හම්බ වෙනවා මිස අපට ඇහැ කන නාසය දිව ශරීරයේ රූප වේදනා සංඥා සංඛාර කියලා ඒව හමු වෙන්නේ නේ. මැටි පේන්නේ නේ, හාවෙක් පේනවා වගේ. දැන් වටපිටාවට හැරලා බලන්න. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ ස්පර්ශ වේදනා සංඥා චේතනා ගැන දැනුවක් නැහැ. හවල් දේ පේනවා, හවල් දේ පේනවා, හවල් දේ දකින්නවා කියන. සම්මුතික අදහසක් විතරයි තියෙන්නේ. එහෙත් මෙහිදී සිදුවෙන මුලාව හඳුනගන්නේ නැතුව මැටි බව, මැටි අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට බැලුවට පළක් නැහැ. ඒ ගැන තම තමන් ටිකක් මේ රාත්‍රියේම විමසලා බලන්න ඕන. මේ ටික දැනගත්තොත් ලොකු දැනුමක්. අපි මේ කියන්න හදන්නේ කොටින් මතක් කළොත්. කෙටියෙන් මතක් කළොත් මැටි තියෙන දෙන හාවෙක් පේනවා වගේ. ඇහැ කනනාසය, ඇහැ රූපේ විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන ස්කන්ධ යෙදුණු තැන අපට පෙනිලා තියෙන්නේ හාවෙක්. අපේ ඇල්ම කැමැත්ත අකමැත්ත යෙදලා තියෙන්නේ තාවට. අපි එහෙමනම් ධාතුවයි ස්කන්ධ ටිකයි. ඒ ස්කන්ධ යෙදෙන තැන හටගන්න ධර්මතාවයන් පිළිබඳවත් නොදන්නේ නම් නොදක්නේ නම් අවයව ටික ගැන හේතු කාරණා ටික එකින් එක අනිත්‍ය බැලුවත් පළක් නැහැ. ඒක කුසල් විතරයි. ඒ නිසා අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ධර්මතාවයන් ටික අනිත්‍ය බවට, දුක් බවට, අසුභ බවට, අනාත්ම බවට බලන්නත් ඕන. හැබැයි පූර්ව දැක්මක් පෙරටුව තියෙන්න ඕන. අන්න ඒ ටික ඉගෙන ගන්න තමයි අපි මුලින් ස්කන්ධ පිළිබඳව විභාගයක් කරන්න ඕන. ස්කන්ධ පිළිබඳව හැදෑරීමක් කරන්න ඕන. අපට ඒ කියන දේ නිර්මාණය කරලා දෙන හැටි පෙන්නනවා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. එසත් රූපයන් ගැටීම නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා. තින්නම් සංගති පස්සෝ, තුන්දෙනාගේ එකතු ස්පර්ශය. පස්සපච්චයා වේදනා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. යං වේදේති තං සංජානාති, විනිරදේ හඳුනන බව ඇති. යං සංජානාති තං විතක්කේති, කල්පනා කරන දේට අනුවම, සංඥාවට අනුවම කල්පනා කරනවා. යං විතක්කේති තං විජානාති, විතර්ක කළ, කල්පනා කළ පිළිවෙලටම අපි දැනගන්නවා. එතකොට දැනගන්නවා කියන ක්‍රියාව දැනගන්නවා කියන ධර්මතාවය හේතු කාරණා සියල්ලක හට ගැනීම. හේතු කාරණා රසක හට ගැනීම. දැන් මේ පිළිවෙල තමයි මේ කියන්නේ. විඳින දේ හඳුනනවා. හඳුනන දෙයයි කල්පනා කරන්නේ. කල්පනා කරන දෙයයි දැනගන්නේ. දැනගන්නේ කල්පනා කරන දේ. සිතන දෙයයි දැනගන්නේ. සිතන දෙයයි දැනගන්නේ. මොකක්ද හිතන්නේ? මොකක් ගැනද හිතන්නේ? සංඥාව පිළිබඳවයි හිතන්නේ. සංඥාව වේදනාව නිසා, වේදනාව ස්පර්ශය නිසා, ස්පර්ශය ආධ්‍යාත්මික බාහිර ආයතන නිසා. දැන් හොඳට තේරුම් ගන්න, යමක් දෙයක් කියන තැනට අපට ධර්මතා එක්තැන් වෙලා එනකොට ඒ ධර්මතාවයන් ටික නිසි විදිහට පිළිත යදි ළමයි අවසාන උත්තරය ලැබෙන්නේ. මැටි තියෙන තැන කලයක් වළඳක් හමු වුණා වගේ ස්කන්ධ තියෙන තැන අපට සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හමු වෙනවා. ස්කන්ධ තියෙන තැන. එහෙම වෙනකොටම අපට තියෙන දේ ප්‍රකට වෙනවා, ස්කන්ධ ටික අප්‍රකට වෙනවා. ස්කන්ධ ටික අප්‍රකටයි. අපි මෙන්න මේ ටික විවර කරගන්න තමයි රූපාදී ස්කන්ධයන්හි විමසීමක් කරනවා නම් විමසීමක් කරන්න ඕන. එතකොට අපට ලේසි අපට හමු වෙන දේ අපේ දැනුම් පතේට එකතු වෙච්ච දේ අපේ උපාදානයට ලක් වෙච්ච දේ ඇසද නොවේ, රූපේද නොවේ, චක්ක විඥානේද නොවේ, ස්පර්ශේද නොවේ, වේදනා සංඥා සංඛාරද නොවේ. හේතු කාරණා රසක් යෙදිලා යමක් නිර්මාණය කරනවා. හැබැයි එතන තියෙන්නේ මිත්‍යාවක්, බොරුවක් තියෙන පේන ස්වභාවයක් විතරයි. අපේ මේ ඉදිරියේ තියෙන මේසෙට කකුල් හතරක් තියෙනවා, තට්ටුවක් තියෙනවා. අපි මේ ටිකටයි මේසෙ කියන්නේ. දැන් අපි විමසීමක් කළොත් නැවත වතාවක් මේසෙ කියන්නේ මොන කොටසද කියලා මේසෙ හම්බ වෙන්නෙම නැහැ. මේසයක් හම්බ වෙන්නේ අපිට. කකුල් හතරක් හම්බ වෙනවා, තට්ටුවක් හම්බ වෙනවා. මේසෙ කියලා යමක් හම්බ වෙන්නේ. දැන් මේසෙ කියලා යමක් නැද්ද? ඒක මිත්‍යාවක්ද? ඒක බොරුවක්ද? එහෙම වෙන්නේ. ඔන්න අපට විමසන්න ඕන කරුණු රසක් හෙලි වෙනවා. කරුණු රසක් හෙලි වෙනවා. මොනවා ගැනද? කුමක් ගැනද අපට හෙලි වෙන්නේ? අපට යමක් හදලා මවලා නිර්මාණය කරන්න හේතු ධර්මතා ටික යෙදෙන බව ඇත්ත. එහෙත් එය එහා බැඳිලාද කියලයි විමසන්න. අපි ඒකට නිතර ගන්න නිදර්ශනයක් තියෙනවා. කණ්ණාඩියත් රූපයත් ආලෝකයක්. කණ්ණාඩියත් රූපයත් ආලෝකයක්. ඇතිතන ප්‍රතිබිම්බයක් හමු වෙනවා. ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියවත් රූපයවත් ආලෝකයවත්ම නෙමෙයි. ප්‍රතිබිම්බය ඒ තුනටම අයිති නෑ. ප්‍රතිබිම්බය කණ්ණාඩියවත් රූපයවත් ආලෝකයවත් නොවේ. එහෙත් අපි ප්‍රතිබිම්බයට රැවටෙනකොට අපි නොදැනවත්ම අපි අපේ කයට අත තියලා තියෙනවා, මූණට අත තියලා තියෙනවා, ඇඟට අත තියලා තියෙනවා. දැන් බලන්න, කය හම්බ වුණේ, කය අහු වුණේ, කයට අතට අහු වුණේ කුමක් දැකපු තැනද කියලා. පෙනුනේ ප්‍රතිබිම්බය, අල්ලගත්තේ රූපය. ප්‍රතිබිම්බය පෙනුණත් රූපයයි අල්ලගත්තේ. දැන් බලන්න, රූපේ අල්ලගත් තැන, රූපේ අල්ලගත් තැන මොකද්ද උණ ධර්මතාවය කියලා? කණ්ණාඩියෙන් අපි දැක්ක ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බයේ දිහා බලාගෙන ඇයි මූණ ඇල්ලුවේ? ඇඟ ලස්සනයි, මූණ ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි කියලා සතුටු වුණා. දැන් අවලස්සන වෙලා, විරූපී වෙලා, මහලු වෙලා කියලා දෝමනස්සහගත වෙනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න, පෙනුනු දේ මේ හේතු එකකටවත් අයිති නැති ඒවා. අයිති නැති වුණාට වැරදි දැකීම යෙදුනහම, නුවණ නොයෙදුනොත්, ඇත්ත නොදැක්කොත් ප්‍රතිබිම්බයේ පෙනුනත් රූපේ අල්ලලා, රූපේට අත තියලා. දැන් රූපය හම්බ වුණේ රූපයක් ලැබිය යුතු තැනක නෙවෙයි, ප්‍රතිබිම්බයේ රැවටුණු බව නිසා. මෙන්න මේ වගේමයි අපිට ස්කන්ධ ටික යෙදිලා නිර්මාණය කරලා දෙන දේ, හදලා දෙන දේ, මවලා දෙන දේ ස්කන්ධ හේතු එකකටවත් අයිති නෑ. එහෙත් අපි පෙනෙන දේ, හමු වෙන දේ, හසු වෙන දේ ඇත්ත ඇති සැටියෙන් පෙනෙනසේ බලන්න නොහැකි ගාව නිසා අපි ස්කන්ධ ටිකට බැඳිලා තියෙනවා. රූපයෙන් මිදිලා නැහැ, වේදනාවෙන් මිදිලා නැහැ, සංඥාවෙන් මිදිලා නැහැ, සංඛාරයෙන් මිදිලා නැහැ, විඥාණයෙන් මිදිලා නැහැ. එනිසා සියලු දුකෙන් මිදිලා නැහැ. සියලු දුකෙන් මිදිලා නැහැ. මෙන්න මේ කියන තැන අපි දක්ෂ වෙන්න ඕන. අපට ලැබෙන අරමුණුත් එක්ක ගලපන්න සසඳන්න. ඒ ටික දැන හඳුනගත්තොත්, ඒ ටික තේරුම් ගත්තොත් අපට පුළුවන්කම තියෙනවා මේ යථාර්ථය බොහෝ දුරට විසඳගෙන ඉදිරියට යන්න. ඒ කොහොමද? ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියන තැන අපි සමාන කළොත්, කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් කියන තැනට, ඇහත් රූපයත් කණ්ණාඩියත් ඇති තැන, රූපයත් කණ්ණාඩියත් ආලෝකයත් ඇති තැන හට ගන්න ධර්මතාවයක් තියෙන ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක් හට ගන්නවා. මෙන්න මේ වගේ හැත් රූපයත් චක්කු විඥානයත් ඇති තැන වේදනා සංඥා සංඛාර මේ නාම ධර්මයන්ගේ හට ගැනීමක් වෙනවා. ඒක සංසිද්ධියක්, ධර්මතාවයක්. කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් ඇති දෙන ප්‍රතිබිම්බයක් හට ගැනීම සංසිද්ධිය. ඒක ස්වභාවයක්. හැබැයි ඒ පෙනෙන ප්‍රතිබිම්බේ ළඟ රැවටෙන එක, මුලා වෙන එක, ලෝභ ද්වේෂ පහල කරගන්න එක, කුසල සංඛාර අකුසල සංඛාර පහල කරගන්න එක වෙනම ක්‍රියාවක්. දැන් මේ ස්වභාවික සංසිද්ධිය එකක්. ස්වභාවික සංසිද්ධිය එකක්. ඒක කවුරුවත් මුලා කරන්න, රවටන්න එහෙම හිතාමතා වෙන දෙයක් නෙවෙයි. ඒක ස්වභාවික සිද්ධියක්. ප්‍රතිබිම්බය ළඟ කවුරු හරි රැවටෙනවා නම්, රැවටිලා රූපය කියලා රූපේහි එල්ලෙනවා නම්, ඒක වැරද්ද. අර කියන ධර්මතාව ටිකට අයිති නෑ. එහෙනම් අපි කලකිරෙන්න ඕන, කලකිරිය යුතු තැන, කලකිරෙන්න ඕන තැන කලකිරෙන්නේ නැතුව අනෙක් බාහිර තැනක කලකිරෙන උත්සාහ කළාට වැඩක් නෑ. දැන් අපි දකිනවා කියන තැන කලකිරෙන්නේ නැතුව ඇහැ රූපේ විඥානාදී අවයව පිළිබඳවම කලකිරෙන්න උත්සාහ කළාට අර ප්‍රතිඵලය උදා කරගන්න අමාරු. එනිසා ඒ ප්‍රතිඵලයේ ලැබෙන විදිහකට අපි විමසන්න ඕන. ඔන්න ඒ ටික කරගන්න තමයි අපි කියන්නේ සම්මා දිට්ඨිය ඕන කියලා. සම්මා දිට්ඨි කියනකොට සතර නුවණක් කියන කාරණාව අපි නිරන්තරවම පැහැදිලි කරලා තියෙනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය කියනකොටම සතර නුවණක් සතර දැනුමක් කියන අවබෝධය අපිට තියෙනවා. සතර දැනුමකින් හත්පස දැනුමකින් අවබෝධයකින් තොරව සම්මා දිට්ඨිය කෙනෙකුට ලැබෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය නැත්නම් සම්මා සංකප්පය දෙන්නේ නැහැ. සම්මා වාචා කම්මන්තා ජීවායාම සති සමාධි සිසු අංග දෙන්නේ නැහැ. මාර්ගය නැහැ. එහෙමනම් ඔබට පැහැදිලි මේ කියන කාරණාව සම්මා දිට්ඨිය පෙරටුවෙන්ට ඕන මේ අපිට හමු වෙන ධර්මතාවයත් එක්ක මේ ස්කන්ධ ධර්මතාවයත් එක්ක අපට පෙනෙන ස්වභාවය වෙනසක් කරගන්න විතරයි තියෙන්නේ. ඒ ටික එහාට මෙහාට කරන්න මොකක්වත් නැහැ. අපේ දැනුමේ නුවණේ යෙදීමක් විතරයි කරන්න තියෙන්නේ. මේ සිදුවෙන සංසිද්ධිය තුළ අපට කළ යුත්තක් නැහැ. වෙනස තියෙන්නේ ඒ පිළිබඳව හැඳිනීම, ඒ පිළිබඳව කෙරෙන අවබෝධය පමණයි. ඇහැ රූපය චක්කු විඤ්ඤාණය ස්පර්ශය වේදනාව සංඥාව සංඛාරය මෙතිකේ වෙනසක් අපිට කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් මැටි තියෙන තැන හාවෙක් අපි දකිනවනේ. මැටි වල වෙනස් කළ ආකෘතිය තුළ අලුත් ස්වභාවයක් පෙනෙනවා. ඒක වළක්වන්න බෑනේ, ඒක වෙනස් කරන්න බෑනේ. ඒකට හාවෙක් කියලා ඉබඳු සංකල්පයෙන් අපි බලන කේනේ වැරද්ද තියෙන්නේ. පෙනෙන දෙය නෙවෙයිනේ වැරද්ද. අපි එහෙමයි කියලා නම් කරන බලන එකයි වැරද්ද. නොබල හිටියානම් එහෙම අපට ඒක කරදරයක් නෑ, අපිට වදයක් නෑ. එහි හැපෙන්න දෙයක්වත් නෑ. අන්න එතන හොඳට තේරුම් ගන්න බලන්න. මැටි පිඬ නානාවිධ ආකෘතියන්ට වෙනස් කරන්න කරන්න මැටි පිඬෙහි පෙනෙන ස්වභාවය වෙනස් වෙනවා. පෙනෙන දැනෙන හසු වෙන ස්වභාවය වෙනස් වෙනවා. මැටි පිට හිමමයි. වෙනස්ුනේ ආකෘතිය පෙනෙන ස්වභාවය විතරයි. එහෙත් අපේ බැඳීම තණ්හාව කැමැත්ත බැස ගැනීම කොච්චර බලවත් වෙනවද? ඒ ආකෘතිය තුළ පෙනෙන ස්වභාවය තුළ පෙනෙන ස්වභාවය තුළ අපි කොච්චර ඇලුම් කරන කොච්චර වටිනාකමක් උනත් දීලා මිල දී ගන්න කැමති. මැටි තියෙන තැන පෙනෙන ස්වභාවයේ වෙනසක් ධර්මතාවයක්. ඒක කාටවත් හිත හෝ අහිත හෝ පවතින දෙයක් නෙමෙයි. ඒක කවුරු හරි ඒක අල්ල ගන්නවා නම් අයිති කර ගන්න හදනවා නම් එහි වර්ධවාගෙන සතුටු වෙන බවක් ඇත්නම් ඒක වර්ධ කාටවත්ම අයිති නෑ, ඒක තමන්ටමයි අයිති. අපි ඒ පිළිබඳව තව ටිකක් විනාඩි 5ක 10ක පුංචි විවේකයක් අරගෙන නැවත යන්න ඒ කරුණු ටික හොඳට තේරෙනකම් විස්තර කරගන්න හඳුනගන්න බලමු. අපිට මෙන්න මේ රාත්‍රිය තුල තවදුරටත් ලොකු සොයා ගැනීමක් කරන්න, විමසා බැලීමක් කරන්න අපි හැමෝටම උදව් වේවි, උපකාර වේවි. එනිසා ටිකක් අපහසුතාවයන් මගහරවාගෙන ඒ කරුණු ටික නැවත වතාවක් වෙනත් ක්‍රම උපයෝගී කරගෙන හරි පැහැදිලි කරගන්න, විස්තර කරගන්න හදමු. දැන් අපි ටික වෙලාවකට විනාඩි 5කට ඔබට විවේකය ලැබලා දෙනවා.